දැන් මේ වැඩසටහන මීට පෙර අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වුණා. අපි යාපනයේ දිස්ත්‍රික්කයට ගියා, පවුනියාවට ගියා, ගාල්ලට ගියා, මේ වගේ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා අද මහනුවරට ආවා. මහනුවරට එනකොට යම් යම් හේතුන් නිසා මහාමාර්ග කටයුතු භාර ජොන්සන් ප්‍රනාන්දු ඇමැතිතුමාත්, ඒ වගේම විදුලි බල කටයුතු භාර අමාත්‍ය ගරු තලසලාපිරම අමාත්‍යතුමාටත් එන්න බැරි වුණා. නමුත් ඒ දෙන්නා වෙනුවෙන් මේ සියලු කටයුතු මම නියෝජනය කරමින් ඒ කටයුතු එතුමාලාගේ අවධානය යොමු කරන්න කටයුතු කරනවා. රාජ්‍ය ඇමතිවරු ඇස්තැටියද සියලුම රාජ්‍ය ඇමතිවරු දැනුම් දුන්න සියලුම දෙනා පැමිණියා. දැන් මේ දිස්ත්‍රික්කයේ ඒ අමාත්‍යංශවලට අදාළව නිලධාරීන්ට විශේෂයෙන්ම මුදල් වෙන් වුණාට පස්සේ ඒ කටයුතු කරන්න යෑමේදී තිබෙන බාධා, මම කියන්නේ අඩුපාඩුකම්, ප්‍රශ්න, ගැටලු, ඒ වගේම රාජ්‍යසභා නියෝජනය කරන සභාපතිවරුන්ට ඒ කොට්ටාශවල තිබෙන ගැටලු සාකච්ඡා කරලා ඒවට කඩිනම් විසඳුම් දීලා, ප්‍රධාන අරමුණ තමයි හැම ප්‍රශ්නයකදම ජනතාව, මහා ජනතාවට තිබෙන ප්‍රශ්න අපි විවිධ චක්‍රලේක නීති රීති හරහට හිටගෙන ඒවා විසඳලා නොදී ඉන්න ක්‍රමයක් තමයි ඔහුගේ කාලෙම තිබුණේ. ඒවා කඩිනමින් විසඳලා දෙන්න තමයි අපේ ඉලක්කය සහ අරමුණ. දැන් එහෙම නැතුව හැමදාම සමහර වෙලාවට ඉඩම් ඔප්පුවක් ගන්න අවුරුදු 40ක් 50ක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැමදාමත් ප්‍රාදේශීයකම් පාරකට. ඉතින් ඒ වගේ දේවල් අපි ඉක්මනින්ම විසඳලා දෙන්න අවශ්‍ය කටයුතු. මහවැලියෙත් එහෙමයි. ඒ වගේම කුඩා වැව්, දැන් ගමක කුඩා වැව් දෙකක් තුනක් තියෙනවා සමහර වෙලාවට. ලංකාවේම තියෙනවා 60,000ක් විතර. ගොවිල සේවා දෙපාර්තමේන්තුව 48,000ක් විතර නඩත්තු කරනවා. ඒතකොට දැන් අපි සියලුම ග්‍රාමීය වැව්, සියලුම ග්‍රාමීය වැව් දැන් පළාත් සභාවේද ගුජන සේවාවේද කියන එකක් නැතුව රාමීය වැව් කටයුතු පිළිබඳව අපේ රාජ්‍ය අමාත්‍යලා ඉන්න අනුරාධපුරත්තුමා එතුමාට බාරයි. එතකොට අපි මේ දැන් පටන්ගෙන තියෙනවා සියලුම ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කරන්න. එතකොට ඒවා කරනකොට අපි අදාළ ප්‍රදේශවලින් නියෝජන කරන මහජන නියෝජිතයන්ගෙන් සහ ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ඒවා ලබාගෙන තියෙනවා. දැන් අපි ඒවට වෙනම කමිටු හදලා ඒ වැව් 5000ක් ලංකා පුරා මේ ඉදිරි මේ අවුරුද්දෙත් ලබන අවුරුද්ද ඇතුළතත් සම්පූර්ණ කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ගමට වැටෙන ඇහි වතුර ටික එකතු කරන්න, ඒවා ගමට කැපැත්තකින් ඒක භූගත ජලය රැකගන්න, ලිම්බල වතුර තියෙනවා, සතුන්ට බොන්න වතුර ටික තියෙනවා, අනිත් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේ මේක ගමේ ආර්ථිකය මත්ස්‍ය නැති කළා, ඒ වගේම තවත් සත්ත්ව පාලනය තුළ ගමේ ආර්ථිකයත් හැඩගහන්න වෙනවා. ගමත් අලංකාර කරන්න. ඒ වැවත් හදනකොට වැව විතරක් හදන්නේ, වැව මිනින්දෝරු ලව්වා මැනලා ඒවා යම් කිසි කෙනෙක් පරිහරණය කරනවා නම් ඒවා ලබාගෙන අනවසරයෙන් අල්ලාගෙන ඉන්නවා ඉවත් කරලා ඒවා ගමේ වස්තුවක් හැටියට ලබා දෙනවා. තමයි කටයුතු කරන්නේ. ගමේ කමිටුවක් හදලා තම ප්‍රව බාර දෙන්න. ගමේ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ, ඊට පස්සේ පාසල විදුහල්පත් වැතුරු පාසලට, ගමේ ප්‍රජාවට, තරුණ පිරිසට. ඒතකොට අපි බලනවා ඒ වගේ කළා ගමේ තව ආහාර නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම මහාවාරි මාර්ගත් මේ දවස්වල සියල්ලම අලුත් යෝජනා ක්‍රම රාශියක් අපි කරගෙන යනවා. ඒ ඔක්කොම අපි බලන්නේ පළමුව දේශීය අරමුදල් සහ දේශීය ඥානය පාවිච්චි කරලා කරන්නේ. දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ වැවුත් දැන් හදනවා. නිල වශයෙන් අපි පෙබ්‍රවාරි 4 වෙනිදා තමයි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම එක වැවක් ඉදීමේ වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඒ වගේම දැන් මේවට අද ග්‍රාමීය පාරවල් ගැන කතා කරා. ග්‍රාමීය පාරවල් කතා කරනකොට සාමාන්‍යයෙන් දැන් ඉන්නවා ග්‍රාමීය පාරවල්. විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙක්. කොට ඒ විශේෂ අවධානයක් ඒ සඳහා යොමු කරන්න. මම කතා කරන වෙලාවේ ඇහුවේ මෙහි තාම ඒ දඬු වලින් යන ගම්මාන තියනවාද? තාම ගල් උඩින් පැන පැන යන ගම්මාන තියනවාද? ඉතින් අපි ඒවට ප්‍රමුඛතාවය දෙන්න. අර කාපට් පාර ඉල්ලනවා වගේම ආකට වැඩි අවධානයක් දෙන්න ඕනේ. නැත්නම් හැමදාම දුක් විඳිනවනේ. මේ ඒ වගේ තමයි ග්‍රාමීය වැව්. ග්‍රාමීය වැව් කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍යතුමෙක් ඉන්නවා. එයාට අයවැලේ කෙනෙන් මුදල් ප්‍රතිපාදනය වෙන් කරලා තියෙනවා. පළවෙනි වතාව මේ සිදුවෙන්නේ. ඒකට වැඩි අවධානයක් තමයි ජන ජීවත් වෙන ජනතාව ඔයාලට හඬක් නගන්න විදිහක් නැහැ. නමුත් අපි ඒක බලලා ඒ කටයුතු ඉෂ්ට කරන්න තමයි රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයන් පාර දීලා තියෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වල ප්‍රගතිය හැමදාම මාසික සැරයක් සමාලෝචනය කරන්න, ඒවා හඳුනා ගන්න, සම්බන්ධීකරණ සභාපතිවරයෙක් ඉන්න පාර්ලිමේන්තු නියෝජන කරන මන්ත්‍රීවරේ. ඒ අනුව මේක කාගෙත් උනන්දුව ටික් කරනවා. මේ වෙලාවේ තමයි මම හිතන්නේ මගේ අමාත්‍යාංශ පරිමාර්ග අමාත්‍යාංශයට මහ වෙලියත් අයිති. අපිට බිලියන 50ක විතර මුදල් පාර ලැබිලා තියෙනවා. අපේ මාධ්‍ය රාජ්‍ය අමාත්‍යවත් ඉන්නවා. ඉතින් අපි බලනවා මේ මුදල නිසියාකාරව අපතේ යන්නේ නැතුව ප්‍රයෝජනවත් විදිහට වියදම් කරන්න. දැන් අපි මේ වැව් හදනකොට කොන්ත්‍රාත් දෙන්නෙත් නැහැ. අපි අත්දැකීම් තියෙනනේ කොන්ත්‍රාත් අරගෙන ඉල්ලමක් හම්බුන ගමන් ඉල්ලම අරන් යනවා. වැවේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වැලි ටික අරගෙන වැලි ටික විකුණ ගන්න. ඉතින් අපි මේක දෙපාර්තමේන්තුවේම තමයි දැන් මේ ඔක්කොම කටයුතු කරන්නේ. අපේ යන්ත්‍රෝපකරණ යොදාගෙන හමුදාවේ අපිට හමුදාවට යම් යම් කොටස් බාර දීලා තියෙනවා. ඊට පස්සේ ඉඩම් සම්වර්ධනය කිරීමේ ආයතනයට බාර දීලා තියෙනවා. නිවාස අධිකාරියේ තියෙන යන්ත්‍රෝපකරණ කියන එක ඒ ආයතනයට බාර දීලා තියෙනවා. ඉංජිනේරුවන්ගේ සංගමය බාර අරගෙන තියෙනවා. එයාලගේ පෞද්ගලික මුදලින් වැව් කීපයක් හදලා දෙන්න. මේ වගේ හැම ආයතනයක්ම එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ ඉලක්කය කරා ගිහිල්ලා වැව් 60,000 ඉදිරි අවුරුදු 4-5 දී කරගන්න.
ගරු එමෙතුමනි, වර්තමානයේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කරනවා මේ ඔබතුමාලට චෝදනා කරන මේ යුක්‍රේනයෙන් සංචාරකයෝ ගෙනේ පිළ විශේෂයෙන් රාජපක්ෂ පවුලට චෝදනා කරනවා ඥාති සංග්‍රහ කරනවා කියලා. මේ ඇත්තටම මොකද්ද ගරු එමෙතුමනි, ඒ ගැන ඔබතුමාගේ අදහස?
සංචාරක ශාස්ත්‍රයේ ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා,
ලක්ෂ 30ක්.
හෝටල් ලංකාව පුරාම හැදිලා තියෙනවා. ඒ වගේම අර හෝම් ස්ටේ සංකල්පයත්වේ අපේ ගම්මානවලත් තිස්සමහාරාම ආදී ප්‍රදේශවලත් අද ගෙවල් ලස්සනට හදලා කාමර හදලා සංචාරකයෝ මෙවට ආවා. ඇවිල්ලා නවතිනවා. ඒකට ආදායම් මාර්ග එක පැත්තකින්. ඊළඟට ඒකට අවශ්‍ය ආහාර සපයනවාත් තියෙනවා. මේ එළ ඔළු පළතුරු සපයන අයට කෘෂිකර්මාන්තය දෙන අයට ආදායම්. ඊට පස්සේ මත්ස්‍ය කර්ම මාළු කර්මාන්තය දෙන අයටත් එක පැත්තකින් තව අමතර ආදායම් මාර්ග මේවට කෑම සපයලා. ඊට මේ අය එහා මෙහා අරන් යන මේ වෑන් හිම තියෙන කාර් ජීප් ඒවයි ජීවත් වෙන පිරිසක් අපේ පළාත්වල බිහි වෙලා තියෙනවා. දැන් මේ අයගෙත් ආදායම් මද නැති වෙනවා. බොහොම බිඳුවටම නැති වෙනවා. ඉතින් සංචාරක ශේෂ්ත්‍ර අපේ රටේ වැදගත් අංශයක්. ශාල ප්‍රමාණයක් ස්වයං රැකියාවල් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වසංගත රෝගයටම යට වෙලා මේ සියල්ල වහගෙන ඉන්නත් බෑ. ඊට පස්සේ සංචාරක ශාස්ත්‍රය අපි හැපිතරම් ඉක්මනට ප්‍රාණවත් කරන්න ඕන. නමුත් සෞඛ්‍ය නීති රීති උපදෙස් සියල්ලටම යටත්. එතකොට ඒ සඳහා උපදෙස් දීලා ඒ අනුව ක්‍රියා කරනවා නම් මම හිතන්නේ බය වෙන්න වැඩක් නෑ. අපි ඒක පුළුවන් තරම් ධෛර්යමත් කරන්න ඕන. අපේ රටේ මේ රටවල් වලින් ඇවිල්ලා සංචාරකයන් මේ ඉඳලා අඩුගානේ මේ දවසන් දෙකක් ඉන්න අය නෙවෙයි, අඩුගානේ මාස දෙක තුනක්වත් කාලය ගත කරලා ඒක ආදායම් මාර්ගයනේ. ඒකට නැවත වරක් අපිට අර වැසීලත් ගියපු ඒ සංචාරක ශාස්ත්‍රයෙන් ජීවත් වූ සෑම දිනෙකටම යහපතක් කරන්න පුළුවන්. විවේචන තියනවා, විවේචන නැත්තේ නැහැ. විවේචන කරන එකත් හොඳයි. ඉතින් විවේචනය කිරීම තුළ එතන අඩුපාඩුවක් තිබුණා නම් ඒක හදා ගැනීමත් යුතුය කවක් කියලා. ඉතින් විවේචනය කරන්න අමාලි විවේචනය කරන එකනේ අපේ දේශපාලනය. එහෙනම් ඒවෙන් ගත යුතු දේ අරගෙන නොගත යුතු දේ බැහැර කරලා ඒවයි අඩුපාඩු හදලා කරන්න වෙනවා.
දැන් ගරු එනතුනේ දැන් හෝටල් වල නිරෝධායනය කිරීමේදී යම් බරපතල හැටියට විවේචනය කරන අය ගැන හිතවත් අයට තමයි මේක දෙන්නේ. විශේෂයෙන් බුදු ඔබතුමාලාගේ ඥාතිත්වය කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ ගරු
එනතුනේ. දැන් ලංකාවේ ඉන්න ඔක්කොම හෝටල් අයිතිකාරයෝ අපේ නෑදෑයෝ තමයි. මේ රම්ලාසලත් එක්කම ඉතින් ඒ නිසා මේ එහෙම එකක් නෑ. නමුත් මේ පිළිබඳව අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ප්‍රශ්න කරා. අපි මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසුවා. එහෙම එකක් නෑ. මේක මේ වරද්දගෙන මොකද දැන් මේ එයාලයින්ස් තියෙනවනේ. එයාලා තමයි එයාලා මාර්ගයෙන් තමයි හුඟක් කට්ටිය බුක් කරන්නේ. එහෙදිම ඇවිල්ලා මේ හොටෙල්ස් බුක් කරගෙන එනවා. ඇවිල්ලා එවැයි නතර වෙනවා. නමුත් රජය ගෙන්නන සියලු දෙනාම රජයේ නිරෝධායන කරන මධ්‍යස්ථාන හදලා තියෙනවා. ඒවට යනවා. නමුත් දැන් මෑතක ඉඳලා සමහර කට්ටිය හෝටල් වලට එන්න කියලා ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා හෝටලෙට යන්න බෑ කියලා කියන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එන්නේ නමුත් විශේෂත්වයක් නැහැ. එයාලා ටිකට් බුක් කරගෙන හෝටලෙ බුක් කරගෙන එනවා. නිරෝධායන වෙන්න තරක් තියෙන්න එපා. රජයේ මාර්ගයෙන් එන අය සාමාන්‍යයෙන් හැමතැනම
ඔබතුමා කාලයක් වරාය ඇමතිතුමා හැටියටත් කටයුතු කරා. අද වරාය පිළිබඳව බොහෝ දෙනෙක් විවිධාකාර සඳහා කරනවා. ඇත්තරම වරාය විකුණන්න යනවා. තුන්ගල වරාය වෘත්ති සමිතිත් එක්ක ඔබතුමා බොහොම සහයෝගයෙන් ඔබතුමා වරාය ඇමති හැටියට කටයුතු කරන කාලේ කටයුතු කරා. ඔබතුමා ඉන්න කාලේ ගැටලුකාරී තත්ත්වයක් වරාය අපි දැක්කේ නැහැ. වර්තමානයේ වෙනකොට මේ වෘත්ති සමිතියම ඉල්ලීම් කරන විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් මගින් ජනසතු කරපු වරාය මෙහෙම විකුණන්න යනවා. ඔබතුමාගේ අදහස් කුමක්ද ගරු එමතුමනි?
විකුණන්න යනවා නම් මමත් විරුද්ධයි. මොකද මගේ ප්‍රතිපත්තියක් නෙමෙයි අපේ ප්‍රතිපත්තියක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1956 පටන් ගත්තට පස්සේ වරාය ජනසතු කරා. ඊළඟට ඒක දිගට කරගෙන ගියා. ඊට පස්සේ 80 ගණන් බල ලලිත ඇතුළත් මුදලිය අමතුමා ඉන්න කාලේ JCT පරයන්තේම හදලා තවත් ඊට පස්සේ තවත් යුගයකදී එලිසබත් ජටියගෙන අපි ඉස්කෝලේ යන කාලේ බලන්න ගියපු මේක වික්කා SAGT කියලා. ඒක බුරු සමාජ එකතු වෙලා ඒක විකුණලා. එතකොට අපට රජයට මේ වරායට තිබුණේ JCT පරයන්තේ. ඊළඟට අවුරුදු ගාණක් තිස්සේ ඒ කියන්නේ ආණ්ඩු කිහිපයක් යටතේම සාකච්ඡා වුණා කොළඹ දකුණු වරාය හදන්න. අකුණු වරාය මේකට යම් බාධාවල් තිබුණා. නමුත් 2005න් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා වුණාට පස්සේ මමත් වරාය ඇමතිවරයා වෙලා හිටියා. ඒ කාලේදී අපි දකුණු කොළඹ වරාය හදන්න තීන්දුව කරා. තීන්දුව කරගෙන අපි මේ කිලෝමීටර් 6ක් මුද්දට ආමාරකට වඩා ෂැටියක් හදලා දැන් එතන චීනෙන් තමයි මේ පරයන්තය හදුවේ. දැන් මෙතන චීනේ දෙක දීලා තියෙන්නේ 35.85 ඔපරේෂන් මෙහෙයුම් කටයුතු. දැන් එකෙන් දවසකට විශාල මුදලක් ලැබෙනවා. දැන් මේවයි ඉදී. ඊට පස්සේ වෙලේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා වරාය අධිකාරියට නැගෙනහිර පරයන්තය. දැන් ඔය ප්‍රශ්නෙට භාජන වෙලා තියෙන නැගෙනහිර පරයන්තය වරාය අධිකාරියේ මුදලින් හදන්න කියලා පිට පාලනය කරන්න. එතකොට හදන්න හැක්කුනේ මීටර 420-30ක් වේද. පස්සේ ඒකට මගේම කාලේ තමයි මේ ට්‍රේන්
දොඹකර
ගේන්න. එතකොට දොඹකර 3යි එතන දාන්න හැක්ක. ඒ හදපු ප්‍රමාණ. එතකොට මම වරාය ඇමතිවරයා හැටියට මම වෘත්තීය සමිති වලට යෝජනා කරා. මේ දොඹකර හදන කම්පැනි වලට ගිහිල්ලා චීනේ කියලා බලන්න මේක හදන හැටි බලන්න. හදන හැටි හොඳද වැරද්ද නැද්ද කියලා. මොකද එයා ගියා අවරායේ මේ වෘත්තීය සමිති වල නියෝජිතයෝ චීනට ගිහිල්ලා මේ දොඹ කරන හදන හැටි ඒ කම්පැනි වලට ගිහිල්ලා බලලා එයාලා සෑහීමකට පත්වලා හොඳ වාර්තාවක් ලැබුණා. ඉතින් ඒ වෘත්තීය සමිති වලටම අපි අවස්ථාව දුන්නා සිංගප්පූරු වරාය ගිහිල්ලා බලන්න. මොකද මේ අත්දැකීම් හුවමාරු කර ගන්න ඕන. බලන්න ඕන මෙහි ඉඳන් හිතෙන් බෑනේ. ඉතින් ඒ නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැතුව පියනොම් කරා. එතකොට ඒක 2015 විතර තමයි මම හිතන්නේ මෙහි හයි කරන්න තිබුණේ. ඊළඟට ඉතින් ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්තිත් මාරු වෙනවා, වැඩ මාරු වෙනවානේ. ඒ නිසා 2015 ආණ්ඩුව මාරු වෙච්ච ගමන් පළවෙනි දේ තමයි අර ඇනොම් කරපු ක්‍රේන්ස් තුන නතර කරා. ඊට පස්සේ ඒකට වන්දිත් ගෙව්වා. අපේ වන්දි ඒ සමාගම් වලට ගෙව්වා. නමුත් අලුතෙන් හරි ගෙනත් හයි කරේ නැහැ. දැන් මේ අවුරුදු පහක් මේ ජැටියේ මේ මීටර 400 ගාන රටට ආදායමක් නැහැ. ඒ ආදායමක් නැත්තේ පහුගිය කාලේ. ඉතින් මේව ගැන කරුවත් සාකච්ඡා වෙන්නේ නැහැ. මේ පහුගිය ආණ්ඩුව තියෙන කාලේ යම් අවබෝධතා කිවිසමක් ඇති කරගෙන තියෙන මම ඒක වැඩි හරියට අධ්‍යයනය කරේ නැහැ. නමුත් අධ්‍යයන මේ විවිධ සමාගම් සමග මේක මෙහෙවන්නේ. එතකොට දැන් ඒක එහෙම තියෙද්දි තාම අපි තීන්දුව කරලා නැහැ. මේක හරියටම මොකද අපිට පුළුවන් බටහිර පැත්තේ වෙස් ටර්මිනල් එක ඕනනම් BOT ක්‍රමය යටතේ මොකද ණය හැමතිස්සෙම ගන්න බෑනේ. රටේ ආර්ථිකයක් ගොඩනගන අනිත් එක ෂිපින් ලයින්ස් එක්ක සම්බන්ධකමකුත් තියෙන්න බෑ. අපිට නැව් ගේන්න නම් අපිට මෙහි ඉඳන් හැමෝටම නැව් ගේන්න බෑනේ. ඒකට අදාළ සමාගම් එකට තියෙන කට්ටිය තමයි පහසුවෙන් ඒ සම්බන්ධකම් උඩ අපිට නැව් ගේන්න පුළුවන්. ඒක කොළඹ වරායට උගක් කියන්නේ ඉන්දියාවේ ඔය ෆීඩ වෙසල්ස් පොඩි ඒවා මෙහෙන් බඩු එහාට එන්න. ඒවා 60%ක් 70%ක් විතර එන්නේ ඉන්දියාවේ තියෙන. ඉතින් බලමු මේ කටයුත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෘත්තීය සමිතිය තමයි මේකට හඩක් නගන්නේ. ඒ නිසා ඒ වටත් ඇහුම්කන් දීලා අපි කටයුතු කරන්න
ඕනේ. සර් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස් දක්වන විශේෂයෙන් හරිනේ නන්ද මහතාගේ ප්‍රකාශය පිළිබඳව ගරු ඔබතුමා ඒ ගැන යම් කිසි අදහසක් දරනවාද?
ඒ ගැන මම කියන්නේ නැහැ. නමුත් මේ හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමාගේ ප්‍රකටයෙන් ජනාධිපතිතුමාත් ඒකට පිළිතුරක් දුන්නා.
දැන් අද රංජන් රාමනායකට නඩු තීන්දුවක් දීලා තියෙනවා වසර 7කට සිරදඬුවමක්. මේ පිළිබඳව හිටපු ගරු කතානායකතුමා හැටියට පාර්ලිමේන්තු
මම මේ දැන් මේ සාකච්ඡාව යන අතරේ තමයි කවුද මේ කිව්වේ මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඕකම වුණා නේද මේ SB ශාලාවකම අධිකරණ අපහාස කරලා මේ ඒ වගේ තීන්දුවක් ලැබුණා. ඉතින් අධිකරණයට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඉතින් අධිකරණයට අපහාස කිරීම හෝ අධිකරණත් එක්ක ගනුදෙනු කිරීම දැන් මම අවුරුදු 35ක් විතර පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ කවදාකවත් මම කතා කරලා නැහැ නඩුකාරවරයෙකුට. එහෙම නැත්නම් අධිකරණයට මෙහෙම වෙලා නැහැ. මොකද ඒක අපි දැනගන්න ඕන මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම්සා යුතුයකම්. ඉතින් ඒ වගේ දේවල් කරොත් දඬුවමකුත් තිබිය යුතුයි. ඒක මන්ත්‍රීවරයාද එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක්ද කියන එක නෙවෙයි. ඉතින් අර වුණාට වඩා මේවා පටලැවෙන්න ගියාම තමයි ඔයගේ ප්‍රශ්න ඇති වෙන්නේ.